inderdaad neem ik toe, maar...
Dan wat doen we nu toe?
10 minuten.
Bedde die ne velaav enker, matat daagre die ne minuut daai. Ik noem maar minuut daai, kiter kerla. Angijen mantu te maat, labadi met. Die indu kerla die bedoeling. Ita amat pa ketien.
Atai tien.
Ape amat jaan she. Vidata madhyasthana pilibandhu vitarak. Mama ketien katakaran barapurutuweno. Ape amat jaan she gamat. Vidya abo gamat taakshine arganiyam pinisse. Vidata madhyasthana. Siete asuwa komen nieuwjene kerbi madhyasthana disie heta hayak. Mulu ratem viaptakala dino me avasthavedi. Itulah di api wisesa memerannya gramia artike naga siti ini mete bimattmin wewasaya keng api bihkarno pamanakne mei, unge artika saktiya, saha unge nawa utpadan pilibadu un denuat kiri mei, weda sata hanak ratemu kriyatme bagida nawa, api pahugiya wakawanwi, me amacian se baragadi, bohom ketikalya keno bararagena, namut apit api ilakkan krayan. Podi apahasa kemak kita patuna. Masa kipe aktif sendala, apitah aluting raja lekam break lembuna, bohong daksek, mewiswas kerana, lebana aurud de, apé mewidata wedepili bela, bohong sarthakwa merate kriyatmak kerana anna pulu ambey kiela. Mewisheshi mukian none, demi widata madhyasana hara kriyatmak wena pariganak pohun wedesadhana. Desiya dahat warshedi. NVQ tattwaya dakwa vardhane kirimata api tritiya adhyapana commission sabhawa samaga saakatcha kala me mohota veddi teerneyakata yemila thiyenawa. Ekaṭa e pariganaka pilibandawa puhunu wedasathahane saathikaya ganna daruwata NVQ saathikayak labenawa. Eka vishesha wedipirillak ilagata adhikaru janadhipathimage lekam karyalayamagin kriyaathmaka karana jaathika aahara wedasathahana wasawisen thora aahara ada Raja Mata Ashe Sambandh Vela Api Vedapiru Lak Aramba Karla Thiyanama E Vedapiru Le Phalavini Vedapiru Le Hatiyata Vyelue Api Toragatta Migahakyele Kena Pradeshele Kam Kotta Ase Laban Khanne Sita Api Patanganwa Seluma Kumburu Olu Vihe Vasavishentura Ahar Nishpadane Karan Phalavini Piyavara Khatiyata Tawat Ayatana Raja Noven Ayatana Garanabak Sambandh Vela Thiyanama Ongi Tamatma Wedipulal rasyak merate kriyatmak kerala tiennwa, aurudu kipya kadi, janadi bithuma naikat tiyedena me wasavisen tor, ahar nishpadne wedipulalite anne, apita silum amatyaansha silum jarakotta ashan merate sammandh karagena, aurudu kipya kinge ilakken kara apite andapulwang wikena, viswasya apetiennwa. Wakade? Nah, khususkan memang mati esen itu lebih belakar. Nampaknya, widya hati akhirnya mati esen itu kerana mereka kohing kerwat garu mandu itu mah mereka benda orang dia agaknya wasabisin tora ahar nishpadane. Eka benda ni? Nah, ekar prasyak ini api kerana ni raja nona ayat sam mereka janadipi itu mah ke pradhanat pin janadipi itu lekam khar eling kriyat mungkin berasa lah nak api atas arakan dua orang berasa lah nak. Kondo dia? Kohing kerwat arak. Kageng kala hari apa ke apa lagi orang ke kohengari wedding orang ni cerita macam tu semua, dia apa itu dia? Apa yang garu mula asal orang tu macam tu mana ni? Ia kata, api wisesaan mah, pradesha lekam kotta sa anubuddhi tu api, ekek pradeshaan nol taave ni ku manawa ha swabek sampatha ni ku sampat tu mula katya dimin, api eva he vibhavan handuna ganmin. Apa yang mata asyiknya na, anikut raja itu lini takshen yang denuma saha, mulemi saha nadar upudis, alwikarna wasta laba denda khati itu lese keragana, wisesin me, me awasis takshenya apa karmik takshen ayat ni, Sri Lanka jatri jatri engineer operation sangsda, ilangat Sri Lanka promiti ayat ni, me tiena ayat na, de samband keragena thamai, me vidata madhyasthan bela, e pradeshi inna vivasaya kini samband keragana. Unta awasnya denumat, ia awasnya silubu dewa laba denda, api sakas kerjanya ni. Mempunyai khaliak, memandangkan orang itu ganak tisse, honda berdekat sak vidata madhyasthan vale sidukharla dibba, hebat awa khalika pasu bayam kerja, ekalaks, podi natarwi maksud dewa dibba, masa kipek tulah, emen tang orang itu kahmara dekatulah, api kepilihkan none. Namut, dengan idiri tiada pertanggaran tiennoh. Ilang kerja.
අපි විශේෂයෙන්ම ගත්තොත් අපේ බදුල දිස්ත්‍රික්කය විසිතුරු මල්හා පැලෑටි පිළිබඳ ඉහළ විභවයක් දක්වන ප්‍රදේශයක් තමයි. අපි ලෑස්ති කරලා තියෙනවා වැඩසටහන්. ඒ ව්‍යවසායකයන් තෝරගෙන ඔවුන්ව දැනුවත් කරලා එකකගේ ස්වාභාවික මල්වර වර්ණයේ වෙනස් නොවන නොවි දීර්ඝ කාලයක් තියාගන්න ආකාරය අපේ තාක්ෂණ අංශයෙන් ඔවුන්ව දැනුවත් කරලා ඒ වැඩසටහන් තුළින් ඔවුන්ට වෙනදපොළ හඳුන්වලා දීලා තියෙනවා. තවත් හඳුන්වලා දෙන්න යනවා ඉදිරි කාලයේදී. ඒ වැඩපිළිවෙල අපි හැම ලෑස්ති කරලා තියෙනවා. ඊළඟට මේ ව්‍යවසායකගේ නිෂ්පාදනයන් සඳහා අලෙවි කරන අවස්ථා ලබා දීමට මේ මොහොත වෙද්දී හරිත කඩමණ්ඩිය දිස්ත්‍රික් ගණනාවක ඉදිරි සති 3-4 ඇතුළත ඔවුන් පටන් ගත්ත ඔවුන් ඒ ව්‍යවසායකයන් පටන් ගත්ත ඔවුන්ගේ භාණ්ඩයන් වෙළඳ භාණ්ඩයන් ප්‍රදර්ශනය කරලා හරිත කඩමණ්ඩිය පටන් අරගනවා ලබන සති කිහිපය තුළ මේ රටේ දිස්ත්‍රික් ගණනාවක. අපි හිතනවා ඒක මීට පෙරත් කරපු දෙයක්, හොඳ වැඩසටහනක්, හොඳ වැඩපිළිවෙලක්. අපි ඉල්ලීමක් කරනවා අපේ ගරු මන්ත්‍රීතුමාලාගෙනුත් අපිට මේකට සහයෝගය ලැබලා දෙන්න කියලා. ළඟට 2016 වර්ෂය සඳහා ගත්තොත් අපි දීප්ත ව්‍යාප්තව තාක්ෂණ පැවරුම් වැඩසටහන් 2477ක් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් 1453ක් සිදු කරලා තියෙනවා. එමගින් ග්‍රාමීය ජනතාවට ව්‍යාපාරික අදහස් සහ ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම පිටත් පවත්නා ව්‍යාපාර නව තාක්ෂණික සංකල්ප හා උපයෝගිතාවයන් ඔස්සේ වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව ලබා දීලා තිබුණා කියන එක සන්තෝෂයෙන් මතක් කරන්න ඕනේ.
ඔබතුමා ලබා දුන්න වෙලාව ඔබතුමා දැන් ඉවර කරලා තියෙනවා.
හරි. එහෙමනම් ඒ ඉතුරු විනිතු දෙක අංගජන් මන්ත්‍රීතුමාට ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මම මේක අවස්ථාවක් කරගන්නවා අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරි ටික, ඒ වගේම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු ඒ රාජ්‍ය නිලධාරීන් අපිට දෙන සහයෝගයට ඒ තුමන්ලාට ස්තුතිවන්ත වෙමින් ගවචන දෙයක් කතා කරන්න ඕනේ. මහා මාර්ග පිළිබඳව විශේෂයෙන්ම කොළඹ මහා නුවර මහා මාර්ගයේ හයිවේක ඉදිරි කිරීම තුළින් මම්මගේ දුවේට අපේ මයියංගන වගේ මැතිවරණ කොට්ටාස වලට ඉතාමත් පහසුවෙන් යෑමට පුළුවන් වෙනවා. ඒ වගේම මේ සයිටම් ආයතනය වගේ එකක් නෙමෙයි ගුණාත්මක භාවයෙන් යුතු මෙවැනි වෛද්‍ය විශ්වවිද්‍යාල මේ රටේ ඇතිවිය යුතුයි කියන මතයේ අපි සියලු දෙනාම ඉන්නවා. මට මතක් වෙනවා කේඩක තප්පරයක් දෙන්න සභාපතිතුමනි ජය ජයවර්ධන මහත්මයා 1984 ගාමිණී ලෝකයේ අමුතුම මතක ඇති රාගම්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇති කරද්දී මේ රටේ මොනතරම් උද්ඝෝෂණ ඇති වුණාද? අවාසනාවකට එකපාරකට පස්සේ විශ්වවිද්‍යාලය වහන්න සිද්ධ වුණා. උනේ මහ විශාල අපරාධයක්. විශාල අපරාධයක්. ඉතින් ඒ ඉතිහාසයෙන් පාඩම්. ඒ නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රටේ ඇති වෙන්න ඕනේ. අනිවාර්යම එකක් නෙමෙයි, පහක් හරි ඇති වෙන්න ඕනේ. අපේ දරුවෝ මොනතරම් ප්‍රමාණයක් පිටරටවල වලට ගිහිල්ලා ඉගෙන ගන්නද, මොනතරම් මුදල් කන්දනාවක් වේදන් කරලා ඒ වෙනුවෙන් අපේ අවශ්‍ය සහයෝගය ලබා දෙනවයි කියන එකත් සඳහන් කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි. මිලාට ගෞරව විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා.
ගරු මූලාසනී මන්ත්‍රීතුමනි, මම ඉතාමත් සතුටු වෙනවා 2017 අයවැයට විශේෂයෙන්ම උසස් අධ්‍යාපන එවගේම මහා මාර්ග අමාත්‍යාංශයත් විශේෂයෙන්ම නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ කරුණු කිහිපයක් ඉතාමත් කෙටි කාලයක් තුළ ඔබතුමා ලබා දෙන කතා කිරීමේ ලොකු අභියෝගයකට මම මුහුණ දීලා තිබෙනවා. මම හිතනවා දීර්ඝ වශයෙන් අපි සංඛ්‍යාලේඛන ඒ වගේ දත්තයන් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. පෞගිය කාල පරිච්ඡේදය අපි දන්නවා මහ ලෝකට මොන විදියට ජනතා මිත්‍ය පෙරමුණ ඒ වගේ විවිධ ඒකාබද්ධයේ විපක්ෂ මන්ත්‍රීවරුන් නොයෙක් අවලාද නැගුවා මේ රටේ උසස් අධ්‍යාපනය පිළිබඳව. මම හිතනවා ඉතිහාසයේ පළවෙනි වතාවට මම හිතනවා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් පස්සේ විශේෂයෙන්ම එදා රුහුණු විශ්වවිද්‍යාලය ගත්තම මම එකක් දෙකක් කියනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිටියට 1984 පස්සේ තමයි දොළොස් මහල් ගොඩනැගිල්ලක් ලැබුණේ මේ රජේ මිලියන 500ක්. ඒ විතරක් නෙමෙයි, අපි විශේෂයෙන්ම කියන්නට ඕන පෞගිය දවස්වල ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මගේ ආසනේ තමයි රුහුණු වෛද්‍ය පීඨය තියෙන්නේ. දින 52ක් සම සෞඛ්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් කඳුරු බැඳගෙන එක්කම උපවාසය දීලා මැහි ගහගෙන හිටියා. නමුත් මම ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍යතුමාටත්, විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ගරු අමාත්‍යතුමාටත්, ඒ වගේම මුදල් ඇමතිතුමාටත්. මම හිතනවා සම සෞඛ්‍ය විශ්වවිද්‍යාලයක් අපි 2017 අවුරුද්දේ ආරම්භ කරන්න මේ වෙනකොටත් මිලියන 200ක මුදලක් ලබා දීලා තිබෙනවා. මේක තමයි අපි ලබන විශාල ජයග්‍රහණයක්. එදා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ගැන මට මතකයි ආචාර්ය රිචඩ් පතිරණ මහත්මයා අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට ඉඳෙද්දි විශාල වැඩ කොටසක් කරා එතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හැටියට මම කටයුතු කරා ඒ කාලේ අපි දන්නවා විශ්වවිද්‍යාලයේ සිසුන් මොන මොන ආකාරයට තමන්ගේ ඉල්ලීම් පිළිබඳව කතා කරාද කියලා නමුත් අද අපි පැහැදිලිව කියනවා මේ පහසුකම් ටික දෙනකොට මොකද මේ වගේ පහසුකම් මම කියන්නේ රුහුණට විතරක් නෙමෙයි ලංකාවේ හැම අස්සත් මුල්ලක් නැර විශ්වවිද්‍යාලවලට පුතත් ඉන්නවා මෙතන රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා ඔබතුමත් හොඳට අහගෙන ඉන්න ඔබතුමල්ලයි කාලේ පහුගිය කාලේ අද කතා කරනවා වැඩ කරන්නේ නැහැ පාරගාල් හදන්නේ නැහැ අපි කරපුවා තමයි තියෙන්නේ ඒවා තමයි අද ලකුණු දාන්නේ කියලා අපි අනුන්ගේ දරුවන්ට උපැන්න සාතික දෙන්න යනවා කියලා නමුත් මම කියනවා ඉතාමත් පැහැදිලිව මෙවැනි විශාල වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරලා තිබෙනවා ඒකේ ගෞරවය මා හිතනවා උසස් අධ්‍යාපන ඇමති හැටියට අපි විශේෂයෙන්ම ඔබතුමාටත් රාජ්‍ය ඇමතිතුමාටත් මා ස්තුතිවන්ත වෙනවා අපි මොහන්ලාල් ගේරුමැතිතුමාට ඒ සම්බන්ධයෙන් කතා කරනකොට අපි දන්නවා 2016 වර්ෂයේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා ප්‍රතිපාදන ලෙස බිලියන 62ක් වෙන් කරුණත් ඒකෙන් රුපියල් බිලියන 44ක් 2015 වෙන් කළා තිබුණේ වැඩිවීමක් වෙලා තිනවා 41% ප්‍රමාණයක වැඩිවීමක් 2015ට සාපේක්ෂව ලබා දීලා තිනවා ඒ වගේම 2016 සඳහා වෙන් කරන ලද මුළු ප්‍රාග්ධන වියදමින් රුපියල් මිලියන 19081ක් වෙන් කර ඇත්තේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා හැම තැනම දරුවෝ කියන්නේ වැසිකිලි නැහැ අපිට පානීය ජලය නැහැ මම දැක්කා අපේ විශේෂයෙන්ම වික්තේහෙරත් මහත්තුමා ඉතාමත්ම සද්දයට කතා කරලා කියනවා මොනව කරත් එහෙම තමයි හැම දෙයක්ම කරත් අඩු ගානේ වැසිකිලියට තියෙන වතුර ලබා දීම සඳහා තියෙන ටින් එක නැතයි කියලා විශ්වවිද්‍යාලයේ දරුවෝ කතා කරන්නේ බොහෝ විට අපි පුළුවන් මට්ටමින් ඒ සඳහා කටයුතු කරලා තියෙනවා සමස්තයක් හැටියට මුළු රටේ විශ්වවිද්‍යාල පද්ධතියට කරපු අනුපමය සේවය 2017 නෙමේ 2018 අවුරුද්ද වෙනකොට මේව සම්පූර්ණ කරන්න පුළුවන් රුහුණු විශ්වවිද්‍යාලේ විතරක් එදා 160 වෛද්‍ය සිසුම් බඳවගත්තේ මේක 300 දක්වා 2020 දක්වා වැඩි කරන්න කටයුතු කරලා තිනවා සමස්ත විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරන සංඛ්‍යාව 26000යි සිට 50000 දක්වා වැඩි කරන අතර කාල තුරේ. ඒ වගේම මම කියන්නට ඕන පෞගිය කාලය තුල මාර්ග පද්ධතිය ගැන රමේෂ් පතිරණ මහත්මයා සාක්ෂි අද කරාපිටිය පැත්තට ගියාම ඔබතුමල්ලට අවුරුදු 20ක් තිස්සේ හදන්න බැරි වෙච්ච කරාපිටිය රෝහල අසර පාරවල් කාපට් කරා ගාල්ලේ නගර සභාවේ පාරවල් ඔබතුමල්ල කරලා තිනවා ආයි රෝඩ් ප්‍රොජෙක්ට් අපි සම් කරා මේ රක්ෂන් කිරියල්ල මැතිතුමා ඇවිල්ලා අපි දැක්කා එදා විවෘත කරන ආකාරය එතුමා ගිහිල්ලා දවසක් ගත කර මගේ ආසනේ ලක්ෂ දහස දහසක මාර්ග පද්ධතියක් අපි සංවර්ධනය කරා සමහර මාර්ග මාස දෙකෙන් අවසන් කළා කාපට් කරන්න පුළුවන් කමක් අපට ලැබුණා මම ස්තුතිවන්ත වෙන එතුමාගේ අමාත්‍යාංශයේ සියලු නිලධාරීන්ට සභාපතිතුමා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු ලේකම්තුමා ඇතුළු හැම දිනාටම මේ කටයුතු පිළිබඳ ඉතාමත්ම විශාල කටයුත්තක් කරා ඒකදී එදා කිව්වේ මේ සිය
තව විනාඩියයි
ඔකලා දකුණු අධිවේගී මාර්ගය අද හම්බන්තොට දක්වා යවන්න 2018 වෙනකොට අවසන් කරන්න කටයුතු කරලා තිබෙනවා එක්කම උතුරු අධිවේගී මාර්ගයට පිවිසෙන්න අපි වැඩ කටයුතු කරලා තිබෙනවා මධ්‍යම අධිවේගී මාර්ගය අද පටන්ගෙන තිබෙනවා මේ විතරක් නෙමෙයි ඔබතුමල්ල කිව්වා ඒ දවස්වල නොඑක් දේවල් අපි දීපු අර කැටගල් අල්ලනේවා නොඑක් දේවල් අද නැහැයි කියලා හැම ආසනයකට මේකත් ලබා දීලා තිබෙනවා ඒ නිසා මම කියන ඉදිරි කාලය තුල ගාල්ල නගරය ගත්තම ගාල්ල නගරේ ඉඳලා බස් නැවතුම්පල ඉඳලා දෙවට දක්වා අධිවේගී මාර්ගයට පිවිසෙන්න අවශ්‍ය මාර්ග පද්ධතිය මන්තිරු 4කින් හදන්න කටයුතු කළා විතරක් නෙමෙයි රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා අපි ගාල්ලේ නගරේ ඉඳලා අපි විශේෂයෙන්ම වක්කැල්ල මාර්ගය ඔස්සේ ගාල්ල සංගමිත්තා විද්‍යාලය රිච්මන් විද්‍යාලය රිපන් විද්‍යාලය දරුවන් වෙනුවෙන් මහින්ද විද්‍යාලය දරුවන් වෙනුවෙන් මාර්ග විශේෂයෙන්ම පදිකේ පුළුල් පදිකයක් හදලා දරුවන්ට ගාල්ල බස් නැවතුම් පොලේ ඉඳලා සංගමිත රිච්මන් විද්‍යාලය දක්වා යන්න පුළුවන් පහසුකම් හදන්න
දැන් කෙටි කරන්න අවසන් කරන්න
ඒ නිසා මම අවසාන වශයෙන් මට විනිට්ටුවක් දෙන්න ගරු උලාසනේ මන්ත්‍රීතුමනි විශාල වැඩ කොටසක් තිබෙනවා අපිට ගාල්ලට තව කරන්න මම අහනවා ගරු අමාත්‍යතුමනි පහුගිය අවුරුදු 20ක් විතර තිස්සේ අපිට හරියට සංඥා පුවරු තියෙන අර විදුලියෙන් ක්‍රියා කරන සංඥා තිබෙන කලර් ලයිට් නැත්නම් ට්‍රැෆික් ලයිට් අපට නැහැ මම අහනවා ගාල්ලට මේ අකපද කියලා පහුගිය අවුරුදු 20ක් තිස්සේ තිබුණේ නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. මේ මාර්ග පද්ධතිය හදනකොට මේ මන්සන්දි වටරම් හදනකොට අනේ ගාල්ලටත් කරුණාකරලා මේ සංඥා පද්ධතිය අපට ලබා දෙන්න එක කොළඹට විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම කියන්න කාරණා ගොඩක් තිබෙනවා. අද අපට තිබෙන විශ්වවිද්‍යාල මට්ටමින් ගත්තොත් තිබෙන ඉතාමත්ම ලොකු ප්‍රශ්නේ සයිටම් ප්‍රශ්නේ විතරයි. Mahitano Ekat, Idri, Laurudda Tapi, Alutta Rudda Muhuna Denakota, Saitan Prasiat, Api, Avasan Karanda Katu to Karanda, Satsadi Apanavasan Karanda to Karna, Kenekamata Karamin, Mamili Makarna, Visesim, Api Patapatruyan, Noikvidi, Villa Pandona, Yodanite, Enna Gala Tavilla. Ape Pradesh, Samvardhane again, Avila Balan, Onangi, Pasugangapi, Lavadin, Kamata Kermin, Bomasuan is to Tivanta Vemin, Bage Katawa San Kernobom is to
Bomasudi. Next, Honorable Virendra
Gaurava Savik Talamadangu Ripinal Hale, Rea Wehel with Urbane, Parliament Ravati Kandu to Manchurian Ray, Mele, or Natu De, Balachil with a Mukia Mane. Turai bayi pada kalbi turai, adalam higher education. Ia kalbi mungkin mukia makan atau peragradi. Orang nanti dia balas cile mukia makan ikut dengan ia kalbi turai le. Inre, nanggal khapanam cilat terbandiye mukia makan lele ikut rom. Kuripah eh, ulai le, balar muka nadi gelun disolat pada dengan nadi gelun udie. Balas cile mungkin mukia makan, karan yang hamin diri pada dengan ia kalbi. Abi, ia kalbi terdor bane, kerisan ayam mas terdor bane, titang galam kolgai bau galam. Murayaga, Ameka Pada Vendum, Irvati or Anutan and Okisan to Kundrika Mundre Kalakatil, Nalia Ulayinudia, Saval Kilkum Hungarko Kudia, Miga, Ulaka Taratilane, Patadari Hale, Uruaka Vendia, Migaparia, Kadapadi, Angalikirikan Rade, Andari Padale, Unmele Indre, Ain the Lecham, Kitatata, Ain the Lechaman of Hill, Over Vadamum, Kapote, Sada, another Pachikito to Garhill, in the Ain the Lechaman of Hill, Kapote, Uyazar Trika Varigra Hill. Kita tata, Irandelacheti Irvati are a man of Hill. Ange, Patam Sunal, Irandelacheti, Alvati are a man of Hill, Kapote, Sada another till, Sarasar Yaga, Siti Adamal Poy with Rahil, Aindelacha man of Hill, Taramundi Lunde, Taram Padron Duvari, our Hill, Kalvi Katuvande, Padro versus the Kipinbu, in the Antil, Rendelacheti Alvati are the made Pataman of Hill, Kapote, Sada another Dodo, Tangodi, Kalvi, Uyagali Vipe, Gilande. Kapot sahaja nanti beli air guna nilai, tulpai ke nilai dan nanti le, terus cia agen tu untuk berlagi pakan rom. Anja iran dua lecet tiga lecet itu kita perhati. Kapot sahaja nanti le, siti ada amal itu kita mana bergerak, dan nanti luar gelbi terus terus kahane, indah bidah mana, kulgi bau pulau, halal anja kalbi ay, muna depan kahane indah anja titanggalo, karanda galat tilam, nikel galat tilam milai anja kura bentuk. Anal, emak pakat leir kandre, India bondre, halal Eropa, balar mungkin anja gel, palapet cedut itu nokinal. Angge, kuripaga India ada tu pakai berdo, saudara maga untuk oil perancis, perancis kalau leh siti ada amal tawar berdo berikan, abangkali terus cia angge, meladiya mana sila, wakupur leh sendiri, ini katke kalau merkondu abangkali gear gear bikin berdo kahane, kalbi titta kolgi kalau angge muraya aga wakupur terkali, ana lenglo deh nanti leh di, ille endral kura bentum, aindra cia mana berdo leh, kita terdah iran leh cia tirwati aram ber. Kapot itu yang itu kul berikan terbalik itu, anda rentet lecet di irwati arah mana berhenti, palelek kalau anumadi ye pergerak berhenti, hendak arti payah ini payah nari park kembali itu, irwati arah arah mana berlalu ni ikut daripad, arti tulah arti tonuti ayat amandi, umpama arti runu jin apa tadi itu mana berhenti, tan ilanggil le palelek kalau anumadi ye ulwari arah perak kudiya sulai rendah, kita dera padanari bersatu le, padanari arah mana berhenti tan adigiri kapatik daripad. Pada itu lagi tunjuk tiada ini dilindungi. Janda arti pada ini dah mandi berai. Kita tertentu pada ini juga pada hari bersih tule pada hari ramai ramai orang. Orang berada di ke air ramai orang terbiad tule. Ulang apa air ramai orang terbiad tule. Wajar gelbi orang terdor berikan. Wipe kel palang apa te. Adikan anemadi adikari kapat mandirikan. Ini unmei le orang kawalik orang mana bishie matan pakan re. Karena iran dua lecet tiga tera ramai orang le. Kita tetap orang lecet ti ayam bayi naik ramalan orang lek orang lecet ti ayam naik artik meh pertama orang lek kapot tau yer dalam tle mundur barat tayim siti ada orang lek, adale orang mikau kurang dalam orang ramalan orang lek palelek kalau tu gulang apa tebar orang lek, anal enggal ada inriya, ipod rikun dek nelayan ciar sile kondu orang pertama ane, barang selalu tetap miranda itu panal le niti amat cara orang lek kuriya dek boleh, barang orang miranda itu iribara mandile, inat tle ayam bayi naik ramalan orang lek. Uyer gelbi, terus berikir ke palelek kala gulbari ada pada kuri dikendra. Agave, apuli awar iranda alam, iranda air tiubat berempadu. Nanti le, uyer gelbi, el pericik thoti, palelek kala anumadi agak kendra berikir, orla cithi ayam nayar tak mail dani dikmen berai kuri kula berempukre. Agave, gulbari agave, palelek kala anumadi tabra berikendra mahan berikir ni kai, mikaum, அதிகளவாக இருக்கின்றது. அந்த அடிப்படையிலே இன்னொரு திட்டத்தை இந்த வரவு செலவு திட்டத்திலே நிதியமைச்சர் முன்வைத்திருக்கிறார். பல்கலைக்கழக அனுமதியை உள்வாரியாக தவற விடுகின்ற மாணவர்களில் குறிப்பாக 15,000 மாணவர்கள் மாத்திரம் உயர்கல்வியை தொடர்வதற்காக அவர்களுக்கு வட்டி இல்லாத 8 லட்சம் ரூபாய் கடன் கொடுப்பதாக உண்மையில் அந்த திட்டத்தை நான் வரவேற்கின்றேன். இருந்த போதிலும் அந்த 15,000 மாணவர்கள் தெரிவு செய்யப்படுகின்ற முறைமை சட்புள்ளி அடிப்படையில் தெரிவு செய்யப்பட இருக்கின்றது. குறிப்பாக அந்த 8 லட்சம் ரூபாய் பணம் அத்தகைய மாணவர்களுக்கே வட்டி இல்லாமல் கொடுக்கப்பட இருக்கின்றது. இதில் இவ்வாறான ஒரு தெரிவை மேற்கொள்ளும் பொழுது சட்புள்ளியோடு மாணவர்களுடைய குடும்ப நிலைமை, வாழ்க்கை, அவருடைய குடும்ப வருமான நிலைமை, வறுமை மட்டம் என்பவற்றையும் கருத்தில் கொண்டு வறுமையான மாணவர்களும் அந்த வட்டியில்லா கடனை எடுத்துக்கொண்டு படிப்பதற்கான வழிவகைகளை இந்த அரசு இந்த திட்டத்துக்குள் உள்வாங்க வேண்டும். அதற்காக அந்த 8 லட்சம் ரூபாய் வீதம் 15,000 மாணவர்களுக்கு வழங்குவதற்காக கிட்டத்தட்ட 2017 300 மில்லியன் ரூபாய் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கிறது. இந்த ஜெட்புள்ளியோடு மாணவர்களுடைய குடும்ப நிலைமை, அவருடைய வறுமை நிலைமையை கருத்தில் கொள்ள வேண்டும் என்பதை இந்த வரவு செலவு திட்ட உயர்கல்வி தொடர்பான விதத்திலே கூறிக்கொள்ள விரும்புகிறேன். அது மாத்திரமல்ல, இன்று குறிப்பாக எங்களுடைய இலங்கை தேசத்தை எடுத்துக்கொண்டால் காப்போத்த சாதாரணத்திலே 2,70,000 மேற்பட்ட மாணவர்கள் விடுபடுகிறார்கள். காப்போத்த உயர்நிலத்திலே பல்கலைக்கழக அனுமதியை பெறாமல் கிட்டத்தட்ட 150,000 மேற்பட்ட மாணவர்கள் விடுபடுகிறார்கள். இவர்கள் உயர்கல்வியை தொடர்வதற்கான சரியான திட்டங்களும் கொள்கை வகுப்புகளும் இல்லாததால் இவர்கள் காப்போத்த சாதாரணதர உயர்தர தகமைகளோடு மத்திய கிழக்கு நாடுகளுக்கு சென்று குறிப்பாக அவர்கள் கூலி வேலை செய்கின்றவர்களாக, பெண்களாக இருந்தால் அவர்கள் பணிப்பெண்களாகவும் ஆண்களாக இருந்தால் சாதாரண பணியாட்களாக இருந்து வேலை செய்கின்ற நிலைதான் இருக்கின்றது. இன்று பணிப்பெண்களையும் பணியாட்களையும் தென்னாசியாவிலே கூடுதலாக அனுப்புகின்ற நாடாக நாம் இருக்கின்றோம். இந்த நிலையை எடுத்து பார்க்கின்ற பொழுது சனத்தொகையிலே எங்களை விட கிட்டத்தட்ட 128 கோடி சனத்தொகை கொண்ட இந்திய தேசத்தை எடுத்து பார்த்தால் இந்திய தேசத்தைச் சேர்ந்தவர்கள், அதுவும் குறிப்பாக கேரளா பகுதியைச் சேர்ந்தவர்கள்தான் இன்று மத்திய கிழக்கு நாடுகளிலே மிகவும் உயர் பதவிகளிலே இருக்கின்றார்கள். மத்திய கிழக்கு நாட்டிலே நாங்கள் எந்த நாட்டை எடுத்தாலும் கேரளா பகுதியைச் சேர்ந்தவர்கள் மிகப்பெரிய பதவிகளிலே ஒவ்வொரு துறைகளிலும் அவர்கள்தான் ஒரு நிலையிடத்தில் இருக்கிறார்கள். அதுக்கு என்ன காரணம் என்று பார்த்தால் அங்கே காப்போத்த அதாவது பல்கலைக்கழக அனுமதி அந்த நாட்டிலே தவறவிடப்படுகின்றவர்கள் ஏதோ ஒரு வழியிலே படித்து உயர்கல்வியை குறிப்பிட்ட துறையிலே உயர்கல்வியிலே ஒரு தேர்ச்சி பெறுவதற்கான வாய்ப்புகளும் வசதிகளும் அந்த நாட்டினுடைய கல்விக் கொள்கையிலே மிக சிறப்பாக அமைக்கப்பட்டிருக்கிறது. ஆகவே இந்த நாட்டிலும் இந்த நாட்டில் வேலைவாய்ப்பை பெற முடியாவிட்டாலும் இந்த நாட்டிலிருந்து மத்திய கிழக்கு நாடுகளுக்கு எங்களுடைய மாணவர்கள், எங்களுடைய மாணவ செல்வங்கள் நிச்சயமாக ஒரு குறிப்பிட்ட துறையிலே உயர்கல்வியிலே அவர்கள் பட்டத்தை பெற்று இந்த மத்திய நாடுகளுக்கு செல்வார்கள் சொன்னால் நிச்சயமாக இந்த நாட்டிலே நாங்கள் படிப்பெண்களாகவும் பணியாட்களாகவும் அனுப்பி சம்பாதிக்கும் நிலைமை மாறி அவர்கள் ஒரு தரதாரமான வாழ்க்கை ஒரு தொழிலை வாழ்க்கை தரத்தை ஏற்படுத்திக் கொள்ள வாய்ப்பாக இருக்கும். ஆகவே உயர்கல்வி துறையிலே இந்த விடயத்திலே கூடுதலான கவனத்தை செலுத்த வேண்டியிருக்கின்றது. இதற்கான திட்டங்களை இந்த அரசு நிச்சயமாக வருகின்ற காலங்களாவது முன்மொழிய வேண்டும் என்பதையும் கூறிக்கொள்ள விரும்புகின்றேன். அது மாத்திரமல்ல, குறிப்பாக இங்கே வரவு செலவு திட்ட உரையிலே சொல்லப்பட்டதை பார்க்கும் பொழுது நிதியமைச்சர்கள் பேசும் பொழுது சொன்னார், எமது கலந்துரையாடலின் போது தொழிற்துறையிலிருந்து நாம் பெற்றுக்கொண்ட பின்னூட்டலானது எமது கல்வி முறை மற்றும் தொழிற்சந்தை இரண்டுக்கும் இடையில் எவ்வித தொடர்பும் இல்லை என்பதை தெரியப்படுத்துகிறது. உண்மையிலே இது மிகவும் உன்னிப்பாக அவதானிக்க வேண்டிய விஷயமாகும். இதை இன்று இந்த அரசு உணர்ந்திருக்கிறது. குறிப்பாக கல்வி முறை மற்றும் தொழிற்சந்தை இரண்டுக்கும் இடையில், அதாவது படிக்கின்ற படிப்புக்கும் அவர் வேலை பார்க்கின்ற தொழிலுக்கும் இடையிலே எந்தவிதமான சம்பந்தமும் இல்லாத நிலைதான் இன்று நாங்கள் உருவாக்குகின்ற குறிப்பான உயர்கல்வி பட்டதாரிகளாக இருக்கின்றார்கள். இந்த நிலை நிச்சயமாக மாற்றப்பட வேண்டும். குறிப்பாக பார்க்கின்ற பொழுது இன்று 2,26,000 மாணவர்கள் AL பரீட்சைக்கு தோற்றுகிறார் என்று சொன்னால் அதில் 26,000 மாணவர்கள் தான் உள்வாரியாக பல்கலைக்கழகத்துக்கு போக முடியும். ஆகவே அந்த 26,000 மாணவர்கள் என்பது அவர்கள் மிகவும் கஷ்டப்பட்டு படிச்சு அதாவது மிகவும் பெரிய போட்டிக்கு மத்தியில் தான் இலங்கையிலே பல்கலைக்கழகத்துக்கு உள்போகிறார்கள். அவ்வாறு போகின்ற அந்த 26,000 மாணவர்களிலே குறிப்பிட்ட சில மாணவர்கள் மிகவும் கஷ்டப்பட்டு படித்து அதாவது பொது கற்கையை அப்பால் விசேட கற்கைகளை மேற்கொள்கிறார்கள். கலைத்துறையா இருக்கலாம், விஞ்ஞானத்துறையா இருக்கலாம், விசேட அதாவது ஸ்பெஷல் டிகிரி விசேட கற்கையை மேற்கொண்டு அதாவது 3 வருடம் பொது கற்கைக்கு அப்பால் 4 வருடம் விசேட கற்கையை மேற்கொண்டு அதிலே குறிப்பிட்ட தங்களுடைய முதல் அதாவது கலைமானி பட்டத்துக்கான கலைமானியா இருக்கலாம் அல்லது அது முகாமைத்துவத்துறை சார்ந்ததா இருக்கலாம் விஞ்ஞானத்துறை சார்ந்திருக்கலாம் தங்களுடைய ஆரம்ப அந்த BA BSc பட்டம் ஸ்பெஷல் டிகிரிக்காக அவர்கள் ஆய்வு முயற்சியையும் சமர்ப்பிக்க வேண்டியிருக்கிறது. இவ்வாறு குறிப்பிட்ட துறையிலே விசேட கற்கனறியை மேற்கொண்டு முடித்து வருபவர்கள் நிச்சயமாக அந்த துறை சார்ந்த வேலைகளுக்கு அமர்த்தப்படுவதில்லை. இன்று நடனத்துறையிலே சங்கீத பாடத்திலே 4 வருடங்கள் விசேட கற்கனறியை மேற்கொண்ட ஒரு மாணவன் ஒரு மாணவி இன்று பிரதேச செயலகத்திலே தன்னுடைய பாடத்துறைக்கு சம்பந்தமில்லாத தொழிலை செய்து கொண்டிருக்கின்றார். ஆனால் இன்று பள்ளிக்கூடங்களிலே நடனத்துறையிலே சங்கீதத்துறையிலே அழகியல் பாடங்களில் குறிப்பாக அழகியல் பாடங்களிலே பல்கலைக்கழகத்திலே சிறப்பு பட்டத்தையோ பட்டத்தையோ பெறாதவர்கள் தான் பாடசாலைகளிலே அந்த பாடத்தை பயிற்றுவித்துக் கொண்டிருக்கிறார்கள். இன்று புவியியல் துறையிலே சிறப்பு கலைமானி பட்டம் பெற்ற ஒருவர் ஒரு பிரதேச சபையிலே அவர் மாமைத்த உதவியாளராக வேலை செய்து கொண்டிருக்கின்றார். ஆனால் பாடசாலையிலே புவியியல் துறையில சிறப்பு பட்டம் பெறாத காப்பாத்த உயர்நிலத்தில் ஒரு பாடமாக எடுத்தவர் தான் அந்த பாடத்தை மாணவர்களுக்கு படிப்பித்துக் கொண்டிருக்கின்றார். ஆகவே பல்கலைக்கழகத்திலே ஒரு சிறப்பு கற்கனறி ஒவ்வொரு பாடத்திலும் இருக்கும் என்று சொன்னால் நிச்சயமாக அந்த அந்த பட்டதாரிகள் உள்வாங்கப்படும் பொழுது அவர்கள் துறை சார்ந்து உள்வாங்கப்படும் பொழுதுதான் அவர்கள் தொடர்ச்சியாக அந்த துறை சார்ந்து மேலும் தங்களை வளர்த்துக் கொள்ளவும் அவ்வாறான துறை சார்ந்த விசேட கற்கனறியை மேற்கொண்டவர்களிடம் படிக்கின்ற மாணவர்களும் ஒரு சிறப்பான கற்றலை பெற்று அவர்கள் பயனடைய முடியும். ஆகவே இந்த நிலைமை நிச்சயமாக கவனத்தில் கொள்ளப்பட வேண்டும் என்பதையும் நான் இந்த இடத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். அத்துடன் கலைத்துறை சார்ந்த பாடங்களிலே மாணவர்கள் கூடுதலாக உள்வாங்கப்படுகின்ற நிலை இருக்கின்றது. ஆனால் கலைத்துறை சார்ந்த பாடங்கள் என்ற அடிப்படையில் பார்க்கும் பொழுது இலங்கையை பொறுத்தளவிற்கு பல்கலைக்கழகங்களே இந்த கலைத்துறை சார்ந்த பாடங்கள் தொழிற்சந்தைக்கு ஏற்றவாறு அந்த பாடங்கள் வடிவமைக்கப்பட வேண்டும். தொழில் வாய்ப்புக்கு ஏற்றவாறு கலைத்துறை சார்ந்த பாடங்களுக்குள் மேலதிகமான பாடங்கள் உள்வாங்கப்பட வேண்டும். கலைத்துறை சார்ந்த பட்டப்படிப்புகளுக்குள் தகவல் தொழில்நுட்பம் ஆங்கிலம் போன்ற பாடங்கள் மேலதிகமாக உள்வாங்கப்படும் பொழுது நிச்சயமாக அந்த கலைத்துறை சார்ந்த பட்டதாரிகளும் அவர்கள் குறிப்பு வேலைவாய்ப்பு சந்தையிலே குறிப்பிட்ட துறை சார்ந்த அவர்கள் வேலைவாய்ப்புகளை பெற்றுக் கொள்ள வாய்ப்பு இருக்கின்றது. ஆகவே இனிவரும் காலங்களிலாவது நிச்சயமாக பல்கலைக்கழகங்களே கலைத்துறை சார்ந்த பட்டப்படிப்புகளுக்குள் கணிதம் தகவல் தொழில்நுட்பம் ஆங்கிலம் போன்ற பாடங்கள் கூடுதலாக இணைக்கப்பட வேண்டும் என்றதையும் இந்த இடத்திலே நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். அது மாத்திரமல்ல உயர்கல்வியை எடுத்து பார்க்கின்ற பொழுது இன்று நமது பல்கலைக்கழகங்களிலே உள்வாரியாக இருந்தாலும் சரி வழிவாரியாக இருந்தாலும் சரி தங்களுடைய பட்டப்படிப்பை முடித்து வெளியேறுகின்ற பட்டதாரிகள் இன்று தனியார் துறையிலே வேலைவாய்ப்புகளை பெற்றுக் கொள்ள முடியாத நிலை இருக்கின்றது. தனியார் துறை சார்ந்து அவர்களுக்கான வேலைவாய்ப்பு தனியார் துறையினர் அதிக அளவான வேலைவாய்ப்புகளை வழங்குகின்ற தனியார் துறையினர் எங்களுடைய அரச பல்கலைக்கழகங்களிலே உள்வாரியாகவும் வெளிவாரியாகவும் பட்டப்படிப்புகளை மேற்கொள்கின்றவர்களை வேலைவாய்ப்புக்கு உள்வாங்குவதாக இல்லை. காரணம் என்னென்று சொன்னால் தனியார் துறையினர் எதிர்பார்க்கின்ற குவாலிபிகேஷன் தகமைகள் எங்களுடைய பல்கலைக்கழகங்கள் குறிப்பாக அரச பல்கலைக்கழகங்களிலே உருவாக்கப்படுகின்ற பட்டதாரிகளிடம் இருப்பதில்லை. ஆகவே என்று சொன்னால் ஏற்கனவே இங்கு சொல்லப்படுகிறது இந்த நாட்டிலே 15 பேருக்கு ஒரு அரச ஊழியர் இருக்கின்றார். கிட்டத்தட்ட 1.4 மில்லியன் அரச ஊழியர்கள் இருக்கிறார்கள். 14 லட்சம் அரச ஊழியர்கள் இருப்பதாகவும் அதுவும் 15 பேருக்கு ஒரு அரச ஊழியர் என்ற வீதத்தில் இருக்கிறது. ஆனால் இன்று பல்கலைக்கழகங்களிலே உருவாக்கப்படுகின்ற பட்டதாரிகள் எல்லோருமே வீதியில் வந்து நின்று ஆர்ப்பாட்டம் செய்தார்கள் தங்கள் எல்லோருக்கும் அரசாங்கத்தில்தான் வேலை வேண்டும் என்று. காரணம் என்னென்று சொன்னால் இன்று வருகின்ற அநேகமான பட்டதாரிகள் தனியார் துறையிலே அவர்களுக்கு தகமைகளுக்கு ஏற்ப இவர்களால் அந்த தனியார் துறை இணைந்து கொள்ள முடியாத நிலையில் இருக்கின்றது. ஆனால் அவர்கள் அரசாங்கத்துக்கு தான் அரசாங்கத்திலிருந்து தான் தங்களுடைய வேலை வாய்ப்புகளை கோரி நிற்கின்றார்கள். ஆகவே நாங்கள் இந்த உயர்கல்வி தொடர்பான விடயத்திலே பாடங்கள் தொடர்பான விடயத்திலே கவனம் செலுத்தும் பொழுது நிச்சயமாக தனியார் துறையிடமிருந்து அதிக அளவான வேலைவாய்ப்புகளை பெற்றுக் கொள்ளத்தக்க வகையிலான பாடத்திட்டங்களை அவர்கள் எதிர்பார்க்கின்றதான விடயங்களை எங்களுடைய உயர்கல்விக்குள்ளே புகுத்தி அதற்கேற்றவாறு எங்களுடைய பட்டதாரிகளை தயார் செய்வோம் என்று சொன்னால் இந்த நாட்டிலே அரசாங்க துறையிடமிருந்து அரசாங்க தொழில் சார்ந்து கேட்கின்ற அந்த நிலைமை மாறி நிச்சயமாக அவர்கள் தனியார் துறையிலே அதிக அளவு வேலைவாய்ப்புகளை பெற்றுக் கொள்ளக்கூடிய நிலை இருக்கின்றது. குறிப்பாக அண்மையிலே நான் டென்மார்க் சென்றிருந்த பொழுது அங்கே 9ஆம் ஆண்டிலிருந்து அவர்கள் தங்களுக்குரிய துறை சார்ந்த பாடத்தை தெரிவு செய்து கற்பதனால் அவர்கள் 16-17 வயசுக்கு வரும்பொழுது பல்கலைக்கழகம் போவதற்கு இடையிலே தனியார் துறையில் அவர்கள் வேலை செய்கின்றார்கள். அந்த இடைப்பட்ட காலத்திலே அவ்வாறான நிலையை எங்களுடைய நாடுகள் மேற்கொள்ள வேண்டும். இன்று உயர்கல்வித்துறையிலே மிக முக்கியமான இடத்தை உலக தரப்படுத்தி இருக்கின்ற பின்லாந்து போன்ற நாடுகள் உயர்கல்வித்துறையில் இன்று உலகத்திலே முதல் இடங்களை பிடித்திருக்கிறது என்று சொன்னால் நிச்சயமாக ஏன் அந்த நாடுகள் முதலிடத்தை பிடித்திருக்கிறது என்பதை நாங்கள் சரியான முறையில் ஆராய்ந்து இங்கு இருக்கின்றதான கல்வித்துறை சார்ந்த விற்பனர்கள் அந்த நாடுகளுடைய கல்விக் கொள்கைகளை சரியாக ஆராய்ந்து அதை எங்களுடைய கல்வித்துறைக்கு நாங்கள் கொண்டு வர வேண்டும்.
அவ்வாறு
கொண்டு வந்தால் தான் நாளைய உலகினுடைய வளர்முக நாடு நாங்கள் போட்டியிட முடியும். அத்துடன் உண்மையிலே எங்களுடைய கிழக்கு பல்கலைக்கழகம் குறிப்பாக சில கருத்துக்களை இடத்தில் கூறலாம் என்று நினைக்கின்றேன். குறிப்பாக எமது கிழக்கு பல்கலைக்கழகம் 1981 உருவாக்கப்பட்ட ஒரு மிகப்பெரும் பழம்பெரும் பல்கலைக்கழகம். இன்று 81 உருவாக்கப்பட்டு 30 மேல் கடந்திருக்கின்ற பல்கலைக்கழகத்திலே பல்வேறு குறைபாடுகள் இன்னும் காணத்தான் செய்யப்படுகின்றது. 3 காலத்திலே நேரடியாக யுத்தத்தின் பாதிப்புகளை அனுபவித்த பல்கலைக்கழகம். இந்த பல்கலைக்கழகத்திலே கிட்டத்தட்ட அகாடமி ஸ்டாஃப் கிட்டத்தட்ட 213 பேர் கல்வி சார்ந்த ஊழியர்கள் சிரேஷ விரிவுரையாளர்கள் என்று 213 பேர் இன்னும் தேவைப்பாடாக இருக்கின்றது. அது மாத்திரமல்ல நுண்ணக்கடமி ஸ்டாஃப் என்பது கல்வி சாரா ஊழியர் என்ற விதத்திலே 237 கல்வி சாரா ஊழியர்கள் இன்னும் தேவைப்பாடாக இருக்கின்றது. டெக்னிக்கல் ஆபீசராக இருக்கலாம், கிளாக், ஏனைய கல்விசாரா ஊழியர்கள் என்று 237 வெற்றிடங்கள் இருக்கின்றது. கடந்த 2015 மார்ச் மாதம் திரைசேரியில் இருந்து வந்த குழுவினர் கிழக்கு பல்கலைக்கழகத்தில் சொன்ன விடயம் நாங்கள் ஒரு மாதத்திலே இந்த வெற்றிடங்களை நிறைவு செய்யும் என்று ஆனால் கூறி இன்று 2001 ஆகிவிட்டது, ஒரு வருடத்துக்கு மேலாகிவிட்டது, எந்த நடவடிக்கைகளும் மேற்கொள்ளப்படவில்லை. இந்த கிழக்கு பல்கலைக்கழகத்திலே ஸ்பெஷல் டிகிரி சயின்ஸ் இந்த பாடத்திலே கற்பிப்பதற்கான சிரேஷ்ட விரிவுரையாளர் நிலை இருக்கின்றது. அதே நேரத்தில் நாங்கள் இலங்கையில் அறிமுகம் செய்த தொழில்நுட்பத்துறை சார்ந்த பாடத்திலே பல்கலைக்கழக அனுமதியை பெற்று இப்பொழுது கிழக்கு பல்கலைக்கழகம் உட்பட கிழக்கு பல்கலைக்கு வர இருக்கின்ற தொழில்நுட்பத்துறை சார்ந்த மாணவர்கள் கற்பதற்கான தொழில்நுட்ப பீடம் என்ற ஒரு விஷயம் இருந்தாலும் அந்த தொழில்நுட்ப பீடத்தை வழிநடத்துவதற்குரிய ஆய்வுகூட வசதிகளோ விரிவுரையாளர் வசதிகளோ அதிலும் சிரேஷ்ட விரிவுரையாளர் வசதிகளோ கட்டிட வசதிகளோ இல்லாத நிலை இருக்கின்றது. அதையும் கவனத்தில் கொண்டு மிகப்பெரிய எதிர்பார்ப்போடு வருகின்ற முதலாவது தொழில்நுட்பத்துறை சார்ந்த கற்கையிலே பல்கலைக்கழகத்துக்கு உள்வாரியாக வருகின்ற மாணவர்களுடைய எதிர்பார்ப்பை நிச்சயமாக எங்களுடைய உயர்கல்வி அமைச்சர் கவனத்தில் கொண்டு இந்த குறைபாடுகளை தீர்ப்பு அணைக்கின்றேன். உயர்கல்வி அமைச்சரை பொறுத்தவரை பாராட்ட வேண்டும். எங்களுடைய குறைகளை மிகவும் சரியான முறையில் உரியவாறு கவனித்து செயற்படுகின்ற ஒரு சிறந்த உயர்கல்வி அமைச்சர். நிச்சயமாக அந்த எங்களுடைய அமைச்சர் அவர்கள் இவ்வாறான குறைபாடுகளை வேகமாகவும் விரைவாகவும் செய்வார் நினைக்கின்றேன். நான் இப்பொழுது சற்று இந்த விவாதத்துக்கு முன் அவருடன் தனிப்பட்டதை பேசிய பொழுது நிச்சயமாக குறைபாடுகளை நிவர்த்தி செய்ய கூறுகிறார். அதே போன்ற கிழக்கு மாநிலத்திற்கின்ற தென்கிழக்கு பல்கலைக்கழகத்திலும் கட்டிட வசதிகள் ஆய்வுட வசதி இருக்கின்றதையும் கவனத்தில் கொள்ள வேண்டும். அத்துடன் எங்களுடைய கிழக்கு பல்கலைக்கழகத்தில் சட்டபீடம், விளையாட்டுத்துறை சார்ந்த கற்கைகள், சுற்றுலாத்துறை சார்ந்த கற்கைகள், கடற்துறை சார்ந்த கற்கைகள், அதே நேரம் தற்பொழுது மண்முனை மேற்கில் 25 நிலம் எடுக்கப்பட்டிருக்கிறது. கால்நடை அபிவிருத்தி சார்ந்த கற்கையை மேற்கொள்வதற்கு அதற்கான கட்டிட வசதிகளையும் அதற்கான அனுமதிகளையும் நிச்சயமாக எங்களுடைய உயர்வெளி அமைச்சர் அவர்கள் தர வேண்டும், அதற்கான உதவிகளையும் செய்ய வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு இந்த இடத்தில் பேசுக்கு அனுமதி தந்தமைக்கு நன்றி.
தேங்க்யூ. நெக்ஸ்ட் ஹானரபிள் ப்ரொஃபசர் அசு மார்சிங்க.
முலாசுனரோட மந்திரித்துமணி லபி ஏத்தி இத்தாமத் சீமித காலே துல இத்தாமத் வெதகத் அமாத்தியான் துணக காரக சபா அவஸ்தாய கதாக இல்லவீம என சந்தோஷத்தை பத்தினவா விசேஷன் மகாமார்க உசஸ் அத்தியான அமாத்தியான்சே கன முலின் கதா கரண்ட கமத்தி இலங்கட வித்யா தாட்சண பரேஷன் அமாத்தியான்சே கன ஆதி வசேன் அதாபி மே விஸ்வவித்யால கன கதா கரண்ட கொட்ட முலாசுனரோட மந்திரித்துமணி விஸ்வவித்யால வரம் லாப நாயகின் 83 இன்ன எலியே அப்பி கதா கரண்டே மே 83 ගැන නෙමෙයි අනිත් අය ගැන හැමෝම තර්ක කරන්නේ. නමුත් 83 ගැන කතා කරන්න තමයි අපි විශේෂයෙන් මෙවර අයවැයනුත් වැඩිපුර මුදලක් වෙන් කරලා විශ්වවිද්‍යාල වරම් නොලබන රජ විශ්වවිද්‍යාල ඇතුළත් වීම නොහැකි සිසු දරුදරියන් සඳහා නොමිලේ අධ්‍යාපනයේ ලබාගත නොහැකි දරුදරියන් සඳහා විශේෂයෙන් මුදල් අය කරන පාඨමාලාවලට අවශ්‍ය ණය පහසුකම් ලබා දීමේ ප්‍රමුඛතාවය අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන ඉතාමත් වෛරයෙන් ක්‍රෝධයෙන් කතා කර අපි දැක්කා. පෞද්ගලික විශ්වවිද්‍යාල එක උදාහරණයකට ගත්තා. මම දැක්ක උදේ කතා කරපු මන්ත්‍රීවරයෙක් පෞද්ගලික විශ්වවිද්‍යාල ලෝකයේ රටවල්වල ඉතාමත් පහත මට්ටමක තියෙන කියන වැරදි ප්‍රකාශයක් කරා. අපි ලෝකයේ තියෙන විශ්වවිද්‍යාල අතරින් ගත්තොත් ලෝකයේ ප්‍රධානම විශ්වවිද්‍යාලයක් හැටියට සලකන MIT විශ්වවිද්‍යාලය මේ ආදී වශයෙන් උදාහරණයකට ජපානයේ වසේඩා මේ ආදී විශ්වවිද්‍යාල ගත්තොත් සියලුම මේ විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල අත ඉතාමත් ඉහළ තැනකට ලෝකයේ ප්‍රධාන පෙළ විශ්වවිද්‍යාල වලට පත් වෙලා තියෙනවා. ඒ නිසා ලෝකයේ කිසිම රටක රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් පමණක් මේ විශ්වවිද්‍යාල ප්‍රශ්නේ නැත්නම් දරුවන්ගේ උසස් අධ්‍යයන ප්‍රශ්නේ විසඳාගත හැකි වන්නේ නැහැ. ඒ නිසා තමයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ සඳහා මැදිහත් වෙලා මේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අමතරව පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීමේ පනතක් ගෙනල්ලා මේ ආදී වශයෙන් දැන් කටයුතු කරමින් තියෙන්නේ. දැන් වෛද්‍ය විද්‍යාල ගැන කතා කරනකොට අපි දන්නවා වෛද්‍ය විද්‍යාල වලට ඇතුළත් කරගන්න ප්‍රමාණය කිසිසේත් රටේ අවශ්‍යතාවයට අවශ්‍යතාවය අනුව සරිලන්නේ නැහැ. මොකද රටේ වෛද්‍ය විද්‍යාලය ඇතුළත් කරන්නේ 1150ක් පමණයි. නමුත් අපිට අවශ්‍ය වෛද්‍යවරුන්ගෙන් භාගයක්වත් අද ලංකාවේ තවම දකින්න නැහැ. ඒ නිසා වෛද්‍ය විද්‍යාල ගැන කතා කරොත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි, අපිට හැකියාවක් තියෙනවා නම් කොළඹ පේරාදෙණිය වගේ වෛද්‍ය විද්‍යාල ආශ්‍රිතව ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා, ෆොරින් ස්ටුඩන්ට්ස්ලා එන්න පුළුවන් විදිහේ වෛද්‍ය විද්‍යාලත් අපි ආරම්භ කළ යුතු. උදාහරණයකට යුනිවර්සිටි ඔෆ් කොළඹෝ ඉන්ටර්නැෂනල් ස්කූල් ඔෆ් මෙඩිසින් වගේ වෛද්‍ය පීඨ ආරම්භ කරලා ඒ පීඨ හරහා ලැබෙන ආදායමෙන් අපිට පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය දියුණු කරන්න. මේ ආදී වශයෙන් අලුත් සංකල්ප, අලුත් ලෝකෙත් එක්ක යන සංකල්පත් එක්ක මේ විශ්වවිද්‍යාල ප්‍රශ්න විසඳා ගන්න අවශ්‍ය වෙනවා. ඒ හරහා විතරයි මේ ශිෂ්‍යයන්ට අවශ්‍ය ඉඩ පහසුකම් සලසා ගත හැකිවන්නේ. මම හිතන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ ගැන අවධානය යොමු කරනවා. එතැයි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් විදේශීය ශිෂ්‍යයන් එනවා වගේම ඒ හරහා තරංකාරීත්වය පර්යේෂණ සඳහා තියෙන දැක්ම මේ ආදී වශයෙන් කුසලතා වර්ධනය වීමක් සිද්ධ වෙනවා විශ්වවිද්‍යාල තුන. ඒ වගේම විද්‍යහතාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය හරහා අලුත් පර්යේෂණ සංස්කෘතියක් මේ රටට හඳුන්වා දෙන්න උත්සාහ කරනවා. මම හිතන්නේ මේක ඉතාමත් අගේ කොට සැලකිය යුතු දෙයක්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කොහොමද අලුත් තම තාක්ෂණින් විද්‍යාගාර පහසුකම් සහිත ලෝකයට ගැලපෙන නූතන තාක්ෂණයත් එක්ක යන්නේ කියන එක. මේ සඳහා තාක්ෂණයේ විද්‍යාව සඳහා ආසියානු ආයතනය ස්ථාපිත කරන්න, ආසියානු තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන්න විද්‍යා තාක්ෂණ පර්යේෂණ ඇමැතිතුමා අපි දැක්කා මේ මාසේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා. මේ අතතේ ජපානයේ විශ්වවිද්‍යාල 30ක සංසදයක් හරහා මේ විද්‍යා තාක්ෂණ පර්යේෂණ සඳහා කැපවූ ලෝකයේ අංකයක විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවට ලැබෙනවා. ඒ ආදී වශයෙන් අනාගතයේ විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු වෙනවා. ඒත් එක්ක අද උදේ එක ප්‍රශ්නයක් මතු කරා ඒ වගේම දැඩි විවේචනයට ලක් වුණා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා. යැයි මම ඉතාමත් වගකීමෙන් මේ දත්ත සොයාගත්ත මේ වගකීමෙන් ප්‍රකාශ කරන කැමැති විශේෂයෙන් බිමල් රත්නායක මන්ත්‍රීතුමා බැරදි දත්ත පදනම් වෙලා, අතීත දත්ත පදනම් වෙලා මේ ගැන චෝදනා කරා. හරි, 2013 මේ අපි විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නේ වර්ෂ හැටියට ගත්තොත් 2013-14, 2014-2015, 2015-2016 මේ ආදී වශයෙන් 2013-2014 වර්ෂයේ යෝජිත ශිෂ්‍ය සංඛ්‍යාව 24,540යි. නමුත් විශ්වවිද්‍යාල ඝටිතව ආරම්භ කළ ශිෂ්‍ය සංඛ්‍යාව 22,556යි. මේ 22,000 කතාව වෙන්නේ 2013-2014 වර්ෂයේ. මේ තිබුණ ක්‍රමවේදයේ වරදින් තමයි මේ ආදී වශයෙන් මේ විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීම තියෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් ඇතුළත් වුණේ. මේකට යම් හේතුත් තියෙනවා. මොකද සමහර පාඨමාලා තියෙන ශිෂ්‍යයන් ඇතුළත් වුණාට ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට යන්නේ හරි ලියාපදිංචි වෙන්නේ නැහැ. මේ හේතු නිසා මේ වැනි පාඨමාලා තියෙනවා. මේ පාඨමාලා වර්ගීකරණය කරලා අලුත් පාඨමාලා සෑදිය යුතුයි කියලාත් අපි කල්පනා කරනවා. නමුත් මේ චෝදනාව අපි ගත්තෝ 2015-2016 යෝජිත ශිෂ්‍ය සංඛ්‍යාව 27,603යි. මේ දැනටත් සාමාන්‍ය ප්‍රවේශයට දැනට බඳවාගෙන ශිෂ්‍ය සංඛ්‍යාව 26,541යි. මේ කියන ප්‍රමාදයේ ගැටලුවට ඉතාමත් හොඳ විසඳුමක් ලබා දීලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා මහාචාර්ය මොහන්දි සිල්වා මැතිතුමා. මම හිතන්නේ එතුමා ඉතාමත් දක්ෂ විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙහෙයවීමෙන් මේ තියෙන ප්‍රශ්න අවම කරමින් සිටිනවා. මම හිතන්නේ මෙවැනි මේ පරණ දත්ත මත පදනම් වෙලා කියන මේවැනි චෝදනා ඉතාමත් කැත චෝදනා අපි එලා දැකිය යුතුයි. දැන් අලුතෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අලුත් වැඩසටහන් හරහා මේ අවම කරගෙන මේ කාලය අවම කරගෙන සියලුම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ඇතුළත් වීමේ අවස්ථාව සලසා දීලා තියෙනවා. අපි මේක ඉතාමත් අගය කරන්න ඕන. ඒ වගේම උසස් අධ්‍යයන ඇමතිතුමා
තව විනාඩියක් දෙන්න ඔබතුමාට.
විශේෂ මැදිහත් වීමක් කරන අපි දැක්කා 2020 වන විට මේ විශ්වවිද්‍යාල වරන් ලබන ප්‍රමාණය 50,000 දක්වා වැඩි කරන්න. මේ ආදී වශයෙන් සාධනීය යෝජනා ඉදිරිපත් වෙනකොට මම හිතන්නේ මේ සියලු දේවල් වලට අපි සහයෝගයද මම දැක්කා. උසස් අධ්‍යාපන අනුකමිටුවේදී අපි සයිතම් ප්‍රශ්නය ගැන කතා කරනකොට විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු බොහොම සහයෝගයෙන් අපිත් එක්ක කටයුතු කරා. මේ ප්‍රශ්නේ විසඳිය යුතුයි කියලා දැක්ක. ඒ දැක්ක එකට අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් ගාමිණී ලොකුගම මන්ත්‍රීතුමා විශේෂයෙන් සහයෝගය දැක්වුවා. මේ මෙවැනි සංකල්ප රටට අවශ්‍යයි. නිදහස් අධ්‍යාපනයේ නොමිලේ අධ්‍යාපනය විතරක් නෙමෙයි පෞද්ගලික විශ්වවිද්‍යාලයට රටට අවශ්‍යයි කියන තැන ඉඳගෙන අපිට සහයෝගය දැක්වුවා. මෙවැනි සාධනීය කාරණා හරහා මේ රටේ උසස් අධ්‍යාපනය කියන ගැටලු විසඳමින් ඒත් එක්කම උසස් අධ්‍යාපනය නැත්නම් ඉඩකඩ වැඩි කරමින් ඉදිරියට යෑ මේ අවශ්‍යතාවය දැඩි වෙනවා. ඒත් එක්කම තමයි අපි විටින් විට අපි ප්‍රකාශ කරා විශ්වවිද්‍යාල තුළ තියෙන අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කිරීම සඳහා අඩුම තරමේ අපේ විශ්වවිද්‍යාල දැනට උදේ 8 සිට 5 දක්වා දින ක්‍රමෙන් ඔබට ගිහිල්ලා පැය 24 වැඩ කරන විශ්වවිද්‍යාල කිහිපයක්වත් මේ රටේ නිර්මාණය විය යුතුයි. එහෙම වුණොත් ඉතරයි මේ ප්‍රශ්නෙට විසඳුම් සොයන්න පුළුවන්. පරිසර සංස්කෘතිය ගැන කතා කරනවා නම් මේ පැය 24 වැඩ කරන විශ්වවිද්‍යාල අවශ්‍ය වෙනවා රටට. මේ අවශ්‍යතාවය මත විතරයි ලෝකයේ දියුණු තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච පරිසර සංස්කෘතියට යා හැකිවන්නේ. මම හිතනවා එවැනි සංකල්පත් එක්ක මේ අපේ රජයේ ඉදිරියට යන දැක්මට දැක්ම ගැන දකින්න අකමැති ඉරිසියාවෙන් කුහකකමෙන් පෙළෙන මේ කීප දෙනෙක් කතා කරන අභූත චෝදනාවලට නොසැලී ඉදිරියට යෑමේ ශක්තිය අපේ මේ ඇමතිවරු තිදෙනාටම තියෙනවා. මම හිතන ඉතාමත් සුබ අපි ඉතාමත් සන්තෝෂයටපත් වෙනවා අනාගත වැඩපිළිවෙල් ගැන දැක්මකින් ඇතුව වැඩපිළිවෙල් ගැන මේ අයවැය ඉදිරිපත් කිරීම ගැන. අපට බොහොම ස්තුතියි.
ස්තුතියි. මීළඟට ගරු සේමසිංහ මන්ත්‍රීතුමා.
ගරු මූලස්සනේ මන්ත්‍රීතුමනි, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශ වල වැසීච්ච කතා වෙන මොහොතේ අදහස් දැක්වීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ යහපාලන ආණ්ඩුව 6%ක අධ්‍යාපන ප්‍රතිපාදනයක් වෙනුවෙන් තමයි පොරොන්දු වෙලා බලයට ආවේ. දැන් මේ වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඒකම සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ වගේ ඒකම අනිකුත් සිවිල් සංවිධාන එකතු කරගෙන මේ රටේ මහ දැවන්ත මතයක් හැදුවා. යහපාලන රජය මේ රටේ බිහිවීම තුළ 6%ක අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන වෙන් කරන්න. හැබැයි අපි කනගාටු වෙනවා බලයට ආපු පළවෙනි වර්ෂයේත් ඒ පොරොන්දුව රජයට ලබා දෙන්න බැරි වීම ගැන. ඊළඟට ඒ 6%ේ සංඛ්‍යාවට ලං වෙන්න විවිධ උපක්‍රම යොදලා ආණ්ඩුව උත්සාහ කරාට 6%ට ආසන්න සංඛ්‍යාවක් පෙන්නුම් කරාට 0.6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කරලා තමයි දෙවැනි අයවැය ලේඛනය අපේ රටේ ඉදිරිපත් කරේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. අනික් පැත්තෙන් උසස් අධ්‍යාපනය සහ මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් තිබිච්ච මුදල් ප්‍රමාණයත් පසුගිය වර්ෂයට වඩා අඩු කිරීම ගැන අපි කනගාටු වෙනවා. මොකද මේ දෙක සමගාමීව, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපනය කියන විෂයන් දෙක සමගාමීව ගමන් කරන විෂයන් දෙකක්. ඉතින් එහිදී අධ්‍යාපනයේ 6%ක් පොරොන්දු වෙලා ආපු ආණ්ඩුව ඒ පොරොන්දු වෙච්ච සංඛ්‍යාව නොදී 0.6%ක් අධ්‍යාපනයට දෙනවා. 2016 වර්ෂයට වඩා 46%ක් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයට අඩු කරනවා. අනික් පැත්තෙන් වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට 30%ක මුදල් අඩු කරනවා. එතකොට අධ්‍යාපනයේ රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය පිළිබඳව අපි ඊට වඩා පැහැදිලි කිරීමක් කළ යුතුව නැහැ. ඒ එක්කම බැලුවොත් එහෙම මේ සියලුම අඩුවීම් වෙලා තියෙන විශේෂයෙන්ම උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ මේක කොහොමත්ම අපි යෝජනා කරනවා. සභානායකතුමත් මේ අවස්ථාවේ ඉන්නවා. මේ අමාත්‍යාංශ දෙකේ ඔබතුමා එක පෞද්ගලික අමනාපයකට නෙවෙයි, මේ අමාත්‍යාංශ දෙක එකට ගමන් කරන්න බෑ. ලෝකයේ කිසිම රටක උසස් අධ්‍යාපනයත් මහාමාර්ග කියන විෂයන් දෙක එකට කළා නෑ. ඒක විශාල අසාධාරණයක් අපේ රටේ උසස් අධ්‍යාපනයට කරලා තියෙන්නේ. ඒ හින්දා මීට වඩා සංවේදීව රජය කල්පනා කරලා උසස් අධ්‍යාපන විෂය එක්කෝ තවත් අමාත්‍යාංශයකට එහා සමගාමී අමාත්‍යාංශයකට යොමු කරන්න, එහෙම නැත්නම් මහාමාර්ග විෂය එහා සමගාමී අමාත්‍යාංශයකට යොමු කරොත් මීට වඩා උසස් අධ්‍යාපනය සඳහා තමන්ගේ අවධානය යොමු කරන්න පුළුවන්. දැන් අද අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් එහෙම මේ වෙනකොට විශ්වවිද්‍යාල පද්ධතිය තිබිච්ච තත්ත්වයට වඩා පහුගිය අවුරුදු දෙකක කාලය තුළ පල්ලහැට ඇවිල්ලා තියෙන්නේ. මොකද විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තිබ්බට විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යවරයෙක් නොමැති තැනට අද ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. ලක්ෂ්මන් කිරියල් අමාත්‍යතුමා පූර්ණ අවධානය යොමු කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට. එතුමා විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතාම අල්ප කාලයක් තමයි ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ. ඒ හින්දා අද විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් එහෙම විශේෂයෙන්ම ආචාර්යවරුන් මහාචාර්යවරුන් සහ ශිෂ්‍යයන් අද විශාල ගැටලු රාශියකට මුහුණ දීලා තියෙනවා. මොකද ඔවුන්ට ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කරන්න අවශ්‍ය හැකියාවක් නැහැ. දැන් මෙතුමා මම ඇහුවොත් එහෙම ඔබතුමා මේ අවුරුදු දෙකට කී සැරයක් විශ්වවිද්‍යාල උපකුලවරුන් හම්බෙලා තියෙනවද? මේ අවුරුදු දෙකට කී සැරයක් විශ්වවිද්‍යාල පාලක සභා හම්බෙලා තියෙනවද? ඔබතුමා කී සැරයක් ආචාර්යවරුන්ගේ සංගම් මේකම ශිෂ්‍ය සංගම් හම්බෙලා තියෙනවද? ඒ කටයුතු සිදු නොවන හින්දා තමයි අද
ගරු ඇමතිතුමා
ඇමතිතුමා මගේ නම් කාලය ගන්න එපා. ඔබතුමා ඔබතුමාට අවසානයේ කාලයක් තියෙනවා. ඔබතුමා එතන උත්තර දෙන්න.
ගරු කිරියල් ඇමතිතුමා
No, you can answer at your
ප්‍රශ්න අහන්නේ මොකද?
Oh, you have time to speak. You have already you have 7 minutes
no, no, no.
to speak. So when you have time you speak during that time. No, no, Don't take my time please.
නෑ මේ කොමිටි ස්ටේජ් දිහා පුළුවන් ඇතුමාට පැහැදිලි කිරීමකට යන්න.
කොමිටි ස්ටේජ් එක
මගේ කාලේ අඩු ගන්න එපා.
උත්තර දෙන්න අකමැතිද ප්‍රශ්න අහන්න එපා.
නෑ නෑ ඒ ඔබතුමාට එහෙම තර්ජනය කරන්න බෑ අපිට. ඔබතුමාගෙන් යම් කිසි පැහැදිලි කරගැනීමක් කිරීම අපේ තමුන්නාසික යුතුයවක් තමුන්නාසික අමතිවරයාට පැහැදිලි කිරීම කිරීම.
මෙතුමාගෙන් ප්‍රශ්න
තමුන්නාසිට එහෙම බලපෑම් කරන්න බෑ. තමුන්නාසික මාධ්‍යයට කරන බලපෑම අපිට කරන්න එපා. ඉතාම සාධාරණව මම ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන ඔබතුමාගේ කාලයේදී ඔබතුමා මේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. ඔබතුමා තමුන්න
යෝ චෑරි ඉන්න කමිටි ඔබතුමා මූලාසනේ ඉන්නවා ස්ථාවර නියෝග දන්නේ. ස්ථාවර නියෝග දන්නේ.
ඒ යහපාලනේ නෙමෙයි.
ආවර නියෝග දන්නේ.
ඒ යහපාලනේ නෙමෙයි. තමුන්නාසේ අමතිවරයා නම් තමුන්නාසේ වගකීම ගන්න.
මම අවසානයේ විශ්වවිද්‍යාල උපකුලපති හම්මුණේ කවද්ද කියලා මම එතුමාට කියන්න කැමතියි. Just listen. මම එතුමාට කියන්න කැමතියි. මම එතුමාට කියන්න කැමතියි මම මාස එකමාරකට කලින් විශ්වවිද්‍යාල උපකුලපති සියල් දෙනාම UGC එකේ හම්බුණා. හරිත් එක බව පොඩ්ඩක් කියන්න ප්ලීස්. මම මතක් කරන්න කැමතියි ඔය තමුන්නාසේලාගේ ආණ්ඩුවේ ඇමතිවරු විශ්වවිද්‍යාලේ පාලනය කරපු විදිහට අපි පාලනය කරන්නේ. අපි විශ්වවිද්‍යාලයේ උපකුලපති පාට පාලක සභාවට සම්පූර්ණ නිදහස දීලා තියෙනවා ඒ විශ්වවිද්‍යාල ගැන බඩ කරන්න. We have given freedom to the vice chancellor and the council to manage their own affairs. තමුන්නාසේලාගේ ඇමතිවරු තමයි උපකුලපතිවරු පත් කරුවේ කතිකාචාර්යවරු පත් කරුවේ.
Thank you honorable minister. Thank you.
ගරු සභාපතිතුමනි. ගරු සභාපතිතුමනි දැන් මේ ස්පීච් සානායක ඇමතිතුමාගේ කාල පරිච්ඡේදයෙන් සිදුවෙච්ච දේ සම්බන්ධයෙන් මට මයික් එක තියෙනවා. මට මයික් එක තියෙනවා ඔබතුමාට මයික් එක නැහැ.
Don't ask questions.
No, who are you to tell me? You can't do that. If you don't want to answer, you don't have to answer.
පාර්ලිමේන්තුවේ ස්ථාවර
නියෝගයෙන්
චාරිත්‍රා දන්නේ නැහැ.
You don't want to answer. No, don't do that. Don't be unreasonable. Honorable Minister, please. Don't be unreasonable. Be decent.
ගරු සභාපතිතුමනි.
යතුමානි වෙන්න. ඔබතුමා නොකලපු දෙයක් නොකලයි කියලා පිළිගන්න සූදානම් වෙන්න.
අපේ
ඔබතුමා නොකලපු දෙයක් ආවරණය කරන්න සූදානම් වෙන්න.
අපේ දැක්කේ වෙනස්. කලින් ආන්දෝලන වගේ විශ්වවිද්‍යාල
බලාගන්න මට කාලය දෙනවා නම් ඔබතුමා
හොඳයි ඔබතුමාට කාලය තියෙනවා ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න.
මේ කාලයක් ලක්ෂ්මන් කියලා ඔබතුමාට දිලා නිකන්
කලින් ආන්දෝලනේ මේක බදාගෙන හිටියේ. මේක බදා
මේ බාහිරදී
මම හොඳයි ප්‍රොමිසුදියමතුමා
ඔබතුමාට කතා කරන්න දෙන්නේ නැහනේ.
හරි ඔබතුමා කතා කරන්න දෙන්නේ නැහනේ.
ඔබතුමා කතා කරන්න දෙන්නේ නැහනේ කියන්නේ.
හොඳයි ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
ජේෂ්ඨ අමාත්‍යවරේ කැටියට ඔබතුමායි කතා විදිහ ඔබතුමා පැහැදිලි කිරීම කරන්න. නෑ ඇයි එහෙනම් ඔබතුමා අයතන වාඩි වෙලා එමුදම ගන්නෙ?
හොඳයි දැන් කතා කරගෙන යන්න.
ඔනෙකට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වට ඕන කෙනෙකුට අමාත්‍යංශ කරන්න බෑ මේ කරු අමාත්‍යතුමනි.
ඔබතුමා කතා කරගෙන යන්න.
ඔබතුමා මේ විදිහට කටයුතු කරන්න එපා. මේ විදිහට අසාධාරණ වෙන්න එපා. මේ විදිහට අසාධාරණකම් කරන්න එපා. ඔබතුමා ජේෂ්ඨ අමාත්‍යවරේ කැටියට අපිට ආදර්ශයක් වෙන්න. ඔබතුමා සභානායකතුමා හැටියට අපිට ආදර්ශයක් වෙන්න. But you have, yes, you have the right to, you have the right to answer. You have the right to answer, but answer the correct way, please. No, I don't want the way I want. But what you haven't done, you can't come
with that. You haven't done that.
That's why the universities are collapsing. That's why the students are coming to roads. You are putting pressure on lecturers. Deshapal Navasin, Deshapal, mother?
ඔබතුමා කතා කරගෙන යන්න
මට කතා කරන්න කාලය දුන්නාට පස්සේ ඒ සම්බන්ධයෙන් අමතුමාට පැහැදිලි කිරීම කරන්න මට තර්ජනය කරන්න බෑ ඒ හින්දා ගරු සභාපතිතුමනි
මම පැහැදිලි කළා ගරු
ඔබතුමා මෙතුමා මේ ආකාරයටම මෙතුමා මේ තර්ජනාත්මක විදියටම අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තර්ජනය කරනවා ඒ සම්බන්ධයෙන් එතුමා දන්නව කාටද එතුමා තර්ජනය කළා තියෙන්නේ කියලා හැබැයි ඔබතුමාලා අමතක කරන්න එපා ඔබතුමාලා අමතක කරන්න එපා අද ඔබතුමාව සභානායක පුටුවේ ඔබතුමාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ බාර අමාත්‍යවරයා හැටියට පත් කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ රටේ දෙවන්ත කාර්යභාරයක් ඉටු කරා මේ දෙවන්ත කාර්යභාරින්ද තමයි මේ රටේ යහපාල නාණ්ඩුවක් ලැබුණේ ඒ යහපාල නාණ්ඩුව හොඳද නරකද කියන එක ඊළඟ මැතිවරණයකදී අපි බලාගමු ඉතින් ඒ හින්දා මෙන්න මේ ආකාරයට තර්ජනාත්මකව කිසිම සංවේදීභාවයක් නැතුව උසස් අධ්‍යාපන අමාත්‍යතුමා කටයුතු කිරීම අද අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය හඩා වැටීමට හේතුවක් වෙලා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි මගේ කාලයෙන් සැලකිය යුතු කාලයක් එතුමා ගත්තා. අනිත් පැත්තෙන් මම විස්තර කරන්න ඕනි බාහිර උපාධි සම්බන්ධයෙන් මේ රජය අරන් තියෙන තීරණය. අපි හිතනවා රජය මීට වඩා අපේ ශිෂ්‍යයන්ට සංවේදී වෙයි කියලා. මොකද 250,000 ශිෂ්‍යන් 250,000 සිසුන් උසස් අධ්‍යාපනයට ඉදිද්දී වාඩි වෙද්දී 150,000 මෙරටේ විශ්වවිද්‍යාල වරම් ලබද්දී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වෙන්න පුළුවන් සිසුන් 25,000කට පමණයි. ඒකේ සිසුන් 2,000ක් දක්වා වැඩි වුණේ පහුගිය රජය මගින් කරපු ඒ තාක්ෂණයේ විෂය හඳුන්වා දීමේ කාර්යභාරය හරහා. ඉතින් ඒ හින්දා මේ බාහිර උපාධි පාඨමාලා සම්බන්ධයෙන් ඔබතුමාලා මේ ගන්න ක්‍රියාමාර්ගය මේ රටේ අහිංසක දුප්පත් අම්මලා තාත්තලාගේ දෙමව්පියන් දරුවන්ට වදින පහර. ඒ හින්දා බාහිර උපාධි සම්බන්ධයෙන් අරන් තියෙන මේ තීරණය නැවත සලකා බලන්න. මේක නගරයට එහෙම නැත්නම් යම් කිසි මුදල් හදල් තියෙන කණ්ඩායමකට බලපෑමක් නැහැ. හැබැයි අපේ දිස්ත්‍රික්ක වගේ දුප්පත් අහිංසක ජනතාව ජීවත් වෙන දිස්ත්‍රික්ක වලට බලපානවා. දැන් ගත්තොත් එහෙම කැලණිය විශ්වවිද්‍යාලයේ තමයි වැඩිම බාහිර උපාධි අපේක්ෂකයන් ඉන්නේ 14,000ක් අපේක්ෂකයන් ඉන්නවා මේ තියෙන තත්ත්වයේ උඩ 12,000කට බාහිර උපාධි වරම් අහිමි වෙනවා නමුත් අනික් පැත්තෙන් ඔබතුමාලා විශ්වවිද්‍යාල පිවිසුම් වලට සුදුසුකම් ලබන නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි කණ්ඩායම් වලට ණයක් දීලා පුද්ගලික අධ්‍යාපන ආයතනවල තමන්ගේ උසස් අධ්‍යාපනය හදාරන්න ඉඩ දෙනවා එතකොට මේකෙන් මොකද තේරුම් යන්නේ? තමුන්නාංශලාගේ ප්‍රතිපත්තිය පෞද්ගලික අංශය හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට අපි විරුද්ධ නැහැ. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති වෙනවා නම් ඒවා ගුණාත්මකභාවයෙන් ඉහළ තමුන්නාංශලාගේ පාලනය යටතේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ පාලනය යටතේ ආරම්භ වීමට අපිට ගැටලුවක් නැහැ. හැබැයි තමුන්නාංශලා ඒ ආරම්භ වීමේ මුවාවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අපේ අහිංසක නංගිල මල්ල සහෝදර සහෝදරයන් ඇතුළත් වීම කප්පාදු කිරීම අපි හෙලා දකිනවා. ඒ හින්දා මේ බාහිර උපාධි පාඨමාලා වෙනුවෙන් තමුන්නාංශල අරන් තියෙන ක්‍රියාමාර්ගය ඉතාම අසාධාරණ ක්‍රියාමාර්ගයක් වගේම මේ රටේ උසස් අධ්‍යාපනයේ ක්‍රමක්‍රමෙන් පෞද්ගලිකංශය කරහා පෞද්ගලිකකරණයට යොමුවීමක් හැටියට තමයි අපි දකින්නේ.
ඔබතුමාගෙන් ගත්ත විනාඩිය දැන් දෙනවා. දැන් ඉවරයි ඔබතුමා නියුත් කාලය.
ඒක තව කොච්චර වෙලා තියෙනවද? ගරු
තව විනාඩියක් පමණ දෙන්න පුළුවන්. දැන් ඔබතුමා
වෙනවා. මගේ මට අවශ්‍ය කරුණු සියල්ල කියන්න බැරි වුණා. හැබැයි ඒ කෙසේ වෙතත් මම ලක්ෂ්මණ කිරියල් අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. විජිත හේරත්තම මන්ත්‍රීතුමා කතා කරද්දී එතුමා අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව ජපන් කම්පැනියකට ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරා. එහිදී මහාමාර්ග ඇමැතිතුමා කිව්වා ඒක ජපන් රජයෙන් ලබා ගන්න මුදලක්, ජපන් බැංකුවකින් ගන්න මුදලක්. ඒ හින්දා ඔවුන්ට ජපන් කොන්ත්‍රාත්කරුවෙක් වෙත ඒ බැංකුවේ ඉල්ලීම පරිදි ලබා දෙන්න සිදු වෙනවා. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය කියලා. හැබැයි මම අහනවා පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කරද්දී ඔය කියපු එමත්තුමාම තමයි දැඩි විවේචනයක් එල්ල කරේ. ඒ හරහා තමයි හොරා 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 කියලා මතය මේ රට තුල හැදුවේ. ඉතින් මේ තත්ත්වය නිවැරදි කරලා ඒ පහුගිය ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගය හරියි කියන තැනට අරගෙන යන්න තර්කයේ ගොඩනැගීම සම්බන්ධයෙන් මම ලක්ෂ්මන් කිරියල් අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. හැබැයි මට එක තප්පර 30ක් දෙන්න ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම මම මුලදී කිව්වා ලෝකේ කිසිම රටක නැහැ උසස් අධ්‍යාපන අමාත්‍යංශයයි අනික් පැත්තෙන් මහා මාර්ග අමාත්‍යංශයයි එක අමාත්‍යවරයෙක් බාරව. මේක හරිම අංගවිකල ආණ්ඩුවක්. මේක අංගවිකල ආණ්ඩුවක්. බලන්න අර පැත්තෙන් මුදල් අමාත්‍යංශය තියෙනවා. හැබැයි මහා බැංකුවේ මුදල් අමාත්‍යංශයට අයිති වෙන්නේ
නැහැ.
මේ පැත්තෙන් තුන් ලෝකේ කිසිම රටක නැති විදිහට තමයි මේ අමාත්‍යංශ යහපාලන ආණ්ඩුව බෙදලා තියෙන්නේ. මේ අකාර්යක්ෂම බෙදීම හරහා තමයි මේ රට කඩා වැටිලා සියලුම පද්ධති අපේ රටේ කඩා වැටෙන්න පටන් ගෙන තියෙන්නේ. ඒ හින්දා විශේෂයෙන්ම අපි කියනවා මීට වඩා මේ රට පිළිබඳව සංවේදී වෙන්න කියන ඉල්ලීම ඉතාම ගෞරවයෙන් මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒකම ලක්ෂ්මන් කිරියල් අමතුමා අනික් අයට දාන තර්ජන අපිත් එක්ක දාන්න එන්න එපා. පමුණාසගේ තර්ජන වලට අපි බය නැහැ කියන ප්‍රකාශ කරමින් මං නිහඬ වෙනවා. ස්තුතියි.
ගරු අමතුමා ලක්ෂ්මන් කිරියල් අමතුමා
මම ප්‍රථමයෙන්ම කියන්න ඕන අමාත්‍ය ධූරපත් කරන්නේ අතිගරු ජනාධිපතිතුමා. ඉතින් ඔබතුමා ජනාධිපති වෙච්ච දවසට ඒ තීරණය ගන්න පුළුවන් පළවෙනිම. අනිත් එක අපේ ආණ්ඩුවේ පසුගිය ආණ්ඩුවේ දැක්ම වෙනස්. පසුගිය ආණ්ඩුව තමයි විශ්වවිද්‍යාල ඔක්කොම ඇමතිතුරු සම්පූර්ණ ග්‍රහණයට ලක් කරන් හිටියේ. දැන් උදාහරණයක් වශයෙන් උපකුලපතිවරුපත් කිරීමේදී මානුවර උපකුලපතිවරු පත් කිරීමේදී උපුල් දිසානායක මහත්මයා තුන් වතාවක් ඡන්දෙ දෙන්නා. නමුත් එතුමා පත් කෙරුවේ නැහැ. පත් කෙරුවේ ජනාධිපතිතුමාට ඕන කෙනෙක් තුන්වෙනි අපේ කෙනා පත් කෙරුවේ. හැම විශ්වවිද්‍යාලෙම ඡන්දෙ දෙන්න එක්ක නා පත් කෙරුවේ නැහැ ඉතුරු ජනාධිපතිතුමා. අපි එහෙම කරන්නේ අපි විශ්වාස කරනවා විශ්වවිද්‍යාල වලට ස්වාධීනත්වයේ ඔටොනොමි කියල එකක් තියෙනවා. මේතුමා දන්නවත් දන්නේ නැත්තේ. හරිද? ඔටොනොමි කියල එකක් තියෙනවා පිටරට විශ්වවිද්‍යාල වලට. ඒ ඔටොනොමි එක සම්පූර්ණයෙන්ම දීලා තියෙනවා. ඇමතිවරයා විශ්වවිද්‍යාල දුවන්නේ නැහැ. මෙතුමාගේ දැනුම. ඇමතිවරයා විශ්වවිද්‍යාල දුවන්නේ නැහැ. විශ්වවිද්‍යාල දුවන්නේ උපකුලපතිතුමයි පාලක සභාවයි. අපි ප්‍රතිපත්ති හදන එක විතරයි කරන්නේ. We only make policy. He don't know even that. I don't know from where do you come in? From where do you come?
Right. Thank you ඇමතිතුමා. Next honorable අල්සයින් වවුලානා.
Thank you, Honorable Chair. On the debate on this day pertaining to the Ministry of Higher Education and Highways, I wish to make special mention towards the very astute leader of this House and the Honorable Minister of Higher Education and Highways, Honorable Lakshman Kiriyalla. I have known Honorable Minister for many years, and his unflinching professionalism coupled with steadfastness and dedication to his office have allowed for a very productive and comprehensive outlook for the development of one of the most key components of our country's functions, that of our higher education system and our road networks. I wish to bring to the attention of this House the issues pertaining specifically to the road networks in the Batticaloa district. Honorable Chair, over the years, especially due to the ravage of civil war, the Batticaloa district has been plagued by an unfortunate abundance of neglected roadways and overall accessibility. I wish to table in this House the letter in which the Honorable Lakshman Kiriyalla endorsed his approval for my request to reconstruct and expand the Batticaloa Trincomalee A15 highway in the areas of Erawar Urban Council jurisdiction. This has been a long felt need of the people of Erawar, as although the highway has been reconstructed and expanded to accommodate four lanes in the other township of Otamavadi, Batticaloa and Kathangudi, the portion of our road that passes through Erawar has been unknowingly neglected in the past, creating a highly inconvenient and dangerous bottleneck situation in Erawar town due to the very heavy traffic as the Honorable Minister has already given his approval to my request on behalf of my constituency, I shall greatly appreciate if this request is given the highest priority for early implementation during this upcoming fiscal year. Honorable Chair, further, the recent allocation of 60 million to members of Parliament for development has allowed for the development of several roads which we have proposed through the Ministry of Higher Education and Highways for the Batticaloa district. However, I wish to point out an important issue in which the scope of work allowed within this 60 million allocation only permits for just metalling and tarring of the nominated roads. Owing to the intermittent weather patterns in the eastern province, a majority of these roads are subject to detriment in due course and resume their former dilapidated state quite quickly. Hence, I therefore request that the Ministry allows for a special allocation to ensure that some of the more important roads be asphalted or concreted to maintain its intended integral state and also provide significant cost savings to the paymasters over the long term. As mentioned prior, the Batticaloa district, subject to several bouts of severe weather throughout the course of every year, and the lack of a proper drainage system alongside roadways creates several issues for the populace, leading to heavy flooding and impassable roads. I therefore request that additional money be appropriated to local authorities to implement a drainage system so that these problems can be alleviated. Most local authorities, especially our urban council, during my tenure as its chairman, developed a comprehensive master plan that includes a drainage system alongside its roadways and is due to be developed only when the requisite financing is allocated from the central government. Further, I am ashamed to bring to the notice of this House the level of shabby construction of the A15 highway between Trincomalee and Nawaledi Junction, which was constructed during the last regime, around 2011, with financial assistance of AFD of France and implementation by China Harbour and other subcontractors, the road is presently in deplorable state. This road includes six important bridges, namely Panichankeni, Kayankeni, Verigal, Uppari, Gange, and other bridge along a by road, all of which were ceremonially opened with much fanfare by the previous regime. However, this road, which is the main conduit of transport between the Batticaloa and Trincomalee district for tourism, commerce and administration, is in such bad shape that some resort to travel along alternative routes. I understand the DBST technology has to be done properly along this road, it has to be properly asphalted. I request Honorable Minister to direct his official to look into this matter urgently, as this road is a key component towards our government's view towards the development and unliftment of Eastern Province. Finally, I wish to bring to the attention of this House that the Batticaloa district is considered by many to be granary of the entire country. Most of the district paddy fields are in Pangudawali, which is called Hinterland area, where the Mandur Bridge is due to be constructed. And the entire area, including its farming community, is highly dependent upon. Further, Pangudawali, Paduankare makes up for 60% of the land in the district, and Mandur is considered by many as small Katragama, with several ancient important kovils and other important revered religious sites present in the area. I also request for Honorable Minister to look towards the development of the Kiran Bridge as well, which requires immediate attention to ensure accessibility for the farming community who traverse the proposed bridge area and heavily. In the meantime, I must thank Honorable Minister for Eastern University. You have allocated 255 million rupees for the faculty of agriculture. At the meantime, you have allowed the Quiet Fund, through Quiet Fund, to improve Southeastern University.
You have one minute.
And you have given technical faculty, also the students who are coming to this remote area for their sports activities. Thank you very much, Chair, for your time. Thank you.
Thank you. Honorable Angajan Ramanathan.
Thank you. Honorable Presiding Member, though I have talked many times in the Parliament about the Fourth Industrial Revolution and its importance to Sri Lanka and our economy, I decided to start again with it today, but on another aspect on it, in order to form a basis and present my proposal to the Honorable Minister of Science, Research and Technology, as I believe the new technological possibilities present us a universe of new possibilities and potential to generate foreign revenue from global markets. I would like to start by explaining my thoughts on why industrial revolutions are so important to countries such as ours. As I understand, industrial revolutions start with new technologies that lead to new innovations. Sometimes those innovations can change business models, enable people to do things differently or things that they were previously unable to do. Such innovations and innovation models can sometimes grow on to create an impact at a global scale. Those innovative revolutions may start even with a simple tool. If you look at the first industrial revolution, it created a manufacturing transition from hand production methods to machines powered by steam or water, and they vastly increased the output of an individual worker. The first industrial revolution empowered individual workers to produce multiple units at a time instead of single units at a time, and it created the scale effect. The second industrial revolution was a period of rapid industrial development, generally a period between 1870 and 1914 and up to the start of the World War, mainly in Britain, Germany and United States, France, Italy and Japan. The highlights were the build of railroads, large-scale iron and steel production, widespread use of machinery in manufacturing, use of petroleum and the beginning of electrification. There were improvements in productivity achievements in industrial engineering, manufacturing engineering, and business management. As I understand, we as a country did not gain much during the first or the second revolution as we were not in control and we were under the colonial rule. And the third revolution, industrial revolution, from the 70s onwards, was most about computers, automation, digital cellular phones, and the internet. It is the change from the mechanical and analog electronic technology to digital electronics. I'm not going to detail that as we are all very familiar with it since we lived it. But in my opinion, we missed that bus as well. Again, for the third time. One could argue that we could have ridden the waves of during the third industrial revolution had it not been for the war. And I partly agree with that. The surpluses that we could have made during that time, the lost economic opportunities during that period, all that could well have been invested on new technologies, skills development, and we could have become a part of the revolution and may not be in this present situation. So in my opinion, the cost of war for us has been much higher than what we see in actual numbers. We have all paid a heavy price with lives, blood, opportunities, and another industrial revolution. The opportunity cost is very high, and much of the Western world has moved way past ahead of us, and we are here today with a balance of payment crisis. Now a whole new revolution has started, and it is the fourth industrial revolution. It is about the combination of cyber-physical systems, the Internet of Things, cognitive computing, and the Internet of Systems. In the fourth revolution, we are facing a range of new technologies that combine the physical, digital, and the biological world. These new technologies will impact many disciplines, economies, and industries. We now have yet another opportunity. I would like to thank the Honorable Minister for allocating funds to start up a Center for Excellence for Genomics. It is such a forward-looking decision, but sir, I do not believe rupees 50 million is sufficient. I believe that it may require much more than that, and I believe that a properly funded project may have the potential to earn billions of rupees in foreign income. I can give you a very good example to rationalize my argument. The US dollars 2.7 billion, the US invested in the Human Genome Project from 1988 to 2003, helped drive over US dollars 700 billion in economic impact and generation of nearly $200 billion in total personal income over the years. I believe it can be considered as a great return on investment by a government. And isn't that a good indication of possibilities? Also, most importantly, what cost billions of dollars back in 2003, after only 13 years, is now available at a retail price of around US dollars 1,000. With the application of digital technology, the Moore's Law, which talks about cost reduction and increase of computational power over time, has become applicable to genomics and genome sequencing. I believe that the digital technology is also about equality and democratization of economic power. We no longer have to be the first world country with billions of dollars to invest in global research, to conduct research, innovate products, and take them to global markets. Tools and equipments and knowledge are available at lower cost. I believe that a genomics institute that can create an open platform for Sri Lankan innovators may create multiple business opportunities and may well be an incubator for biotech companies in the Sri Lankan origin. There is another critical aspect that I would like to mention here, which is also relevant to the Ministry of Health. The world of healthcare is changing rapidly. It is moving away from being provider-centric to patient-centric care. I believe the genomics has the potential and the promise to drive the change, to revolutionize the healthcare delivery through personalized medicine. Instead of sick care, we must think about models to predict and prevent diseases and when diseases strike. We need to be able to fight them with more knowledge about the device, about the disease. We live in an age where non-communicable disease are accounting for more than 70% of the death in the country. So rates of cancer and related complications are increasing. I personally believe that a center of excellence for genomics through research, development, collaboration, private-public partnership with providers and payers may generate multiple opportunities and benefits to the society in a sustainable manner. I remember, after the elections in January 2015, many people said that it was the Facebook that led the change. Maybe it's true, maybe it's not. We do not know. But what I know for sure is that a lot of people freely shared a lot of their ideas, views, opinions, thoughts, and analysis with millions of others through Facebook, freely and free of charge for publishing. The relevance of the story with today's debate on science and technology is not the election result, but the virtual technical product that may have helped the outcome of the election. Facebook empowered anyone with a suitable device and an internet connection to create contents and share them with global audience. Arguably, Facebook is considered the largest media in the world. And interestingly, unlike the traditional media companies, it does not even have to create its own contents. Its users are creating them for them and bring more users. What a fantastic business model. What is stopping our youths with knowledge and access to technology creating the next Facebook? Isn't that the promise and potential of the fourth industrial revolution? I believe, Honorable Presiding Member, that our youth coming out of the traditional education systems are not properly groomed to become entrepreneurs. Most of them are just not ready, especially to become true beneficiaries of these possibilities. Estonia is a good example that I can mention here, the birthplace of Skype. Estonia decided to equip school children with knowledge.
Not time is over.
Can you give me 2 minutes, please? Estonia decided to equip school children with knowledge to code, and they took up many initiatives to equip their students with technical knowledge. Fast forward today, it is considered the startup capital of the world. Every year in our budget, we invest billions of rupees into free education. But it is a fact that most of the best of the best are migrating from this country. Most of these bright people end up working for foreign companies without getting an opportunity to realize their true potential. We invest money to produce great brains, but it is the Western countries where they migrate to become the real beneficiaries of our investment. We need to change the system today. We need to break the silos, connect the pipelines, and create an integrated platform from the primary schools to university to start up incubators. And I propose Ministry of Science and Technology to be enabled and empowered in the system the right amount of funding, support, and connectivity to create nationwide startup incubators and accelerators. Honorable Presiding Member, I believe that the internet is the gateway to all these possibilities, and we must make it available like the air that we breathe. I'm principally against increasing the cost of internet access and data usage. To create capacity, we must open the possibilities. When the knowledge workers are trying to harvest the fruits of their knowledge, we must not impose taxes on service exports, but we must encourage them. Internet should be made available free of charge.
Now
and let's consider
please.
This an investment for the future of this.
Now, why not, please?
Yes. As I have mentioned in this parliament before, many a times, we keep talking about Singapore and becoming like them and growing up like them. I agree. It's a great country. They have achieved so much, but I do not believe that we could become the next Singapore by doing what they did. The next Facebook will not be another Facebook, but something completely different. Technology startups, well-equipped laboratories that are in line with the maker movement, guidance to willing people who want to innovate, and funding to start up the right ideas may give us an opportunity to create another Singapore, but in our own way. And I personally believe that the Ministry of Science and Technology is the place to lead the change for this. And I believe that we have the right minister, a capable gentleman, a person who understands the education system and the country's strengths. This is the right place to start. Thank you very much.